ධර්මදාන මේ කුසලයක් තේරෙනවද? දැන් ධර්මදාන මේ කුසලයක් කියන්නේ ධර්මදාන මේ කුසලයේ ආනිසංශ ගොඩක් වැඩි. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දානේ ධර්මදානේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. ධර්මදානේ අර මේ බුදුරජාන් වහන්සේගේ කාලේ අර සම්තිස කියලා ඇමතිවරයෙක් හිටියා. ඔය සම්තිස ඇමතිවරයා මේ කොසල් රජුරුවන්ගේ ඇමති කෙනෙක්. ඉතින් මේ සම්තිස ඇමතිවරයා මහත්තයෝ මේ කොසල් රජුරුවන්ට විසඳන්න බැරි ප්‍රාන්තික ප්‍රශ්නයක් තිබ්බ යුද්ධයක්. මේක විසඳන්න බැරි තැන කොසල් රජුරුව කියනවා මම මේ රාජ්‍ය සුමානෙකට දෙනවා. සියලුම රජ සම්පත් මගේ අන්තපුර බිසෝවරු පවා මම දෙනවා කාට හරි මේක විසඳන්න පුළුවන් නම් කියලා. ඔය සම්තිස කියන ඇමතිවරයා ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා මෙයා කියලා සම්පූර්ණයෙන්ම විසඳලා ඒගොල්ලන්ගේ බලය එහි පවත්වලා එනවා. දැන් ආවට පස්සේ කොසල් රජතුමා කිසිම අකමැත්තක් නැහැ සම්තිසට රජකම බාර දෙනවා. ඔටුන්න සිංහාසනේ සියල්ලම දැන් සුමානයක් සම්තිස තමයි රජුරුව. සම්තිස කල්පනා කරනවා දැන් මට සුමානේ රජකම තියෙන්නේ මම සුමානෙන් උපරිම ඵලය ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ කාම සම්පත් පැත්තෙන් යාට ගන්න තියෙන උපරිම ඵලය ගන්න ඕනේ කියලා මෙයා ඒ අන්තපුර බිසෝවරු කාම රාග ඔය හැම දෙයක්ම වඩනවා සුමානේ මහත්තයෝ. දැන් අන්තිම දවසේ හිට යා රජකම දෙන්න ඕනේ. අද රෑ රජකම දෙන්න ඕනේ. එයා දැන් එනවා මේ මගුල් වෙනට ගිහිල්ලා බිසෝවරු එක්ක සතුටු වෙලා එයා එනවා බීමත් වෙන්නේ. නමුත් බීමත් වෙනකොට බුදුරයන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක මෙහෙම වඩිනවා ඉස්සරහා පාරේ. නමුත් මෙයා බුදුරයන් වහන්සේ කොසල් රජතුමත් බුදුරයන් වහන්සේ දැක්කාම ඇතාකින් බහිනවා. නමුත් මෙයා ඇතාකින් බැස්සෙවත් නැහැ. මොකද එයාට තේරෙන්නේ නැහැ බීමත්ව හිටියේ. නමුත් ඇතාගෙනුත් බහින්න නැතුව බුදුරයන් වහන්සේ පහු කළේ යනකොට බුදුරයන් වහන්සේ උන්වහන්සේගේ පිටිපස්සේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට කියනවා මේ මහණෙනි ඔය යන සම්තිස හෙට උදේ වෙනකොට රහත් වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේලාටත් හරි ප්‍රශ්නයක්. අපි මේ අවුරුදු ගණන් මාස ගණන් කැලවල්වල භාවනා කරලා අපිට තාම සෝවන් වෙන්නවත් බැරි වුණා. මේ බීලා ඇතෙක්ගේ පිට යන මිනිස්සු කොහොමද හෙට උදේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේලා අහනකොට බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ නමක් යම් ප්‍රකාශයක් කළා නම් ඒක වරදින්නේ නැහැ. ඒ නිසා හෙට උදේ වෙනකන් ඉවසන්න කියලා. නමුත් මාත දැන් සම්තිස රජමාලිගයට ගිහිල්ලා අන්තිම දවසනේ පුළුවන් තරම් එයා කැමැතිම බිසවත් ගෙන්නගෙන පුදුමාකාර විදිහට සතුටු වුණා. නමුත් කොහොම හරි මේ බිසව එකපාරට මැරිලා වැටෙනවා. ඒ කියන්නේ පපුව අමාරුවක් හැදෙන්නේ නැති ඉතින්. මැරිලා වැටුනහම මෙයාට දරා ගන්න බෑ. මොකද මෙයා සතුටම කරපු බිසවයා. මෙයාට කරගන්න දෙයක් නැහැ. වේදනාවෙන් මහා දුකකින් පිරලා මහත්වෝ කෙලින්ම යන්නේ බුදුරයන් වහන්සේ ළඟට. හිතපු දෙයක් නෙමෙයි. තාම අර වෙරි මතේවත් ගිහිල්ලා නැහැ එයාගේ. එතන බුදුරයන් වහන්සේ යාට ධර්මයක් දේශනා කළා. ඒ කියන්නේ ධර්මයේ දේශනා කරන්නේ මේ රූපයේ අනිත්‍යභාවය. අපි කොච්චර ආශාවෙන් යමකට බැඳුණත් ඒ ආශා කරන දේවල් අනිත්‍යභාවයට පත් වෙන නිසා අපි ඒ වාට බැඳෙන ප්‍රමාණයට අපිට දුක සකස් වෙනවා කියලා. නමුත් මේක අහනකොට මහත්තයෝ මෙයා රහත් වෙනවා. දැන් ඉතින් රහත් වුණාට පස්සේ බුදුරයන් වහන්සේ මෙයා රහත් වෙලා එයත් මැරෙනවා. එයත් මැරෙනවා. එයත් පපු යමාරෝක් වගේ මොකක් හරි වෙලා එයත් මැරෙනවා. මරණා බුදුරයන් වහන්සේ රජතුමාට කියනවා මෙයාව ආදාහණය කරලා මෙයාගේ ධාතුන් වලින් සෑයක් බඳින්න කියලා. දැන් මේක කරලා ආවට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ ලහන්නේ මේ ගිහි කෙනෙක් මැරිලා ඇයි මේ සෑයක් බැඳ කියලා. එතකොට බුදුරයන් වහන්සේ කියනවා එයා ගිහි කෙනෙක් නෙමේ. එයා ආර්යයන් වහන්සේලා අතර කෙනෙක්මයි. සම්තිස රහත් වෙලාමයි පිරිනිවන් පෑවේ කියලා. නමුත් රජා ඇඳුම පිටින්ම තමයි පිරිනිවන් පෑවේ. නමුත් ඊට පස්සේ බුදුරයන් වහන්සේ කියනවා ඇයි මෙයා මේ විදිහට වෙන්නේ හේතුව කියලා. ඒතර මාත්‍ය මෙයා කාශ්‍යප බුදුරයන් වහන්සේ කාලේ, ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා බුදුරයන් වහන්සේගේ කාලේ, ඒ කාලේ මිනිස්සුගේ ආයුෂ අවුරුදු 20000යි. ඒ අවුරුදු 20000යි ආයුෂ තියෙන කාලේ මහත්තයෝ මෙයා කන්දියක කඩයක් කරපු කෙනෙක්. ව්‍යාපාරයක් කරපු කෙනෙක්. මෙයා කාශ්‍යප බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ ඇහුවා. අහලා මෙයාට ඒක හොඳට දැනුණා. දැනුණත් එයාට මේ මාර්ගය තුල යන ශක්තිය තිබ්බේ නැහැ. මෙයා බණ අහලා අර හන්දියට ඇවිල්ලා එයාගේ ව්‍යාපාරේ කරන ගමන් එතකොට අවුරුදු 20000ක් නේ ආයුෂ. ඔය අවුරුදු 20000න් අපි කියමු අවුරුදු 15000ක් කියලා. ඔය අවුරුදු 15000ම කලේ මහත්වය අතන කඩේ වෙළඳන් කර කර ඉන්න ගමන් අර තුම්මං හන්දිය එහාට මෙහාට යන වාහන ඔක්කොම නවත්ත නවත්ත කියන අන්න බුදුරජාණන් වහන්සේ අතන ඉන්නවා ගිහිල්ලා බණ අහන්න කියලා. නමුත් අර පාර යන්නේ දන්නේ නැහැ බුදු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙතන ඉන්නවා කියලා. නමුත් මෙයා අවුරුදු ඔය 15000 වගේ කාලෙක ඕක තමයි කලේ. වෙන දෙයක් කලේ නැහැ. සීලේ ආරක්ෂා කරගෙන අර මිනිස්සුන්ට පාර කිව්වා. ඒ පාර හොයාගෙන ගියා වූ 10000ක් මිනිස්සු රහත් වුණා. සමහරු අනාගාමී වුණා. සමහරු සකෘදාගාමී සෝවාන් ඵලයට පත් වුණා මහත්තයෝ. නමුත් මෙයාට මුකුත් කරගන්න බැරුව ගියා. නමුත් මෙයා මෙතන වයසට ගිහිලා මැරුණා. ඔය මැරිලා දිව්‍ය තලයක ඉඳලා තමයි ඔය උතෙන්ට ආවේ මහත්තයෝ. ඒ කියන්නේ එයා පරිපූර්ණ කරලා තිබ්බේ අතනදී අර සීලය අර අප්‍රමාණ පිරිසකට ධර්ම දාණය බෙදා දීමේ කුසලයේ. ආනිසංස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය මේ සම්මා සම්බුද්ධ ඔය ශාසනය තුල ඔය බීමත්ව හිටිය කෙනෙක් මේ රහත්භාවයට පත් වුණ අවස්ථාව. ඔව්. ඉතින් ඒ නිසා මාත්‍යෝ ඒක පෙර යාගේ ධර්ම දාන මේ කුසලමේ තමයි. ඒ කියන්නේ ධර්ම දානය කියන දේ ගොඩක් වටිනවා. ඔව්. ඒ නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්ම දානයම තමයි ශ්‍රේෂ්ඨම දානය කියලා සියලු දානයන්ට වඩා. එනිසා ඒ ධර්මයේ පැත්තෙන් කෙනෙකුට ඒ සැනසෙල්ල ලැබලා දෙනවනම් ඒක මහත්ව අපිට මේ ජීවිතේ වගේම කවදා හරි දවසක අපිට නිවන් අවබෝධ කරගන්න මහා ශක්තියක් වෙලා එකපාරට නැගී හිටිනවා. ඒ සම්තිසටේ ශක්තිය තමයි නැගිලා හිටියේ. එනිසා මේ ඒක ධර්ම දානයක් හැටියට
දෙකයි බල කරන විපරිම මේ සුසු විදියට ඒක කරන්න
සර්. ඒ කරලා දෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක Tamanට කවදා හරි හේතු වෙනවා.
නෑ සර්.
ධර්මයේ අහන්න කැමති මේ දෙයක් නේ තමයි
දෙන්නේ. නෑ ධර්මයේ පුදු නැයි පස්සේ සායනස වෙන්නේ මොනකත් අහන්න හිතෙන්නේ
නෑ. ඒක ධර්මයේ කවදා අහන්නේ. ඒ ධර්මයේ තියෙන ආශ්චර්යය.
ආශ්චර්යය.
ඒක නෙවතු මේ කියන කෙනාගේ අපේ ආශ්චර්යය නෙමෙයි. ඒක ධර්මයේ ආශ්චර්යය. ධර්මයේ ආශ්චර්යය.
එච්චර ගැඹුරු දේවල් තියෙනවද කියලා හිතන්න
බැහැ. එහෙමයි. ධර්මයේ ආශ්චර්යයක්. ඒ ධර්මයේ ආශ්චර්යයට දෙවියනුත් උපකාර කරනවා. දැන් මේ බණ කියනකොට දැන් අපි විතරක් නෙමෙයි බණ අහන්නේ.
හුඟක්
වෙලාවට. ස්ථානයේ පිරිසුදුනම්, අරමුණක් පිරිසුදුනම්, බණ අහන්නා කෙනත් සිල්වත් නම්, බණ කියන කෙනත් සිල්වත් නම් මහත්වෝ, තව අප්‍රමාණ පිරිස් බණ අහනවා. තව ප්‍රමාණ පිරිස් බණ අහනවා. දෙවියරුත් බණ අහනවා. දෙවියන්ගේ දිව්‍ය සෝතෝසේ. ඒ වගේම ඔය පින්නට කැමති പ്രേත කොටස් ඉන්නවා. පරදත්තම කිජීවි പ്രേත කොටා. ඒගොල්ලොත් ඇවිල්ලා අපි බණ අහනවා වගේම පැදුරු වෙලාගෙන බණ අහනවා. ඉතින් ඒ නිසා මේ ධර්මය කියන දෙයට කවුරුත් ප්‍රියයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ප්‍රිය දේ තව කෙනෙකුට අහන්න සලස්සන්න කියලා. අපිත් ඉතින් කෙනෙකුට අර කැමැත්තෙන් බණක් කියන්නේ. ඒක එයාත් අහලා සතුට වෙනවා. එයා සතුට තුල දැකලා අපි සතුටක් ලබනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපි දේශනා කළායි කියන කාරණේ. ඉතින් ඒ නිසා ඒකන මේ ධර්ම දාණයට කොයිලාකත් බියක් සකස් කරගන්න එපා. තමන් හොඳ පිරිසුදු චේතනාවෙන් මට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින හේතු වේවාම කියලා කියනවා. එච්චරයි. එතකොට ඒ අරමුණු අපිට ඉටු වෙන කොයිලා වෙනතුල චේතනා හම්බික වේකම්ම තමයි චේතනාව තමයි අපේ ඉදිරියට අරගෙන යන්නේ. වීර සකස් කරලා දෙන්නේ. ඉතින් ඒ වෙන් අපි නොදන්නා වූ අයෝමය වීරයක් මාත්‍යෝ අපිට සකස් වෙනවා. එන බුදුරයන් වහන්සේ කියන්නේ කාරණා තුනයි.
ඔව්.
තේරෙන්නේ? ඒ පළවෙනි කාරණාව සද්ධාව, දෙවෙනි කාරණාව වීරය, තුන්වෙනි කාරණාව හිරියොතක්. ඉතින් යමෙකුට මේ කාරණා තුන තියෙනවා නම් මහත්වයාට මේ ජීවිතේ සෝවාන් වෙන්නත් පුළුවන්, සකෘදාගාමි වෙන්නත් පුළුවන්, අනාගාමි වෙන්නත් පුළුවන්, අරියත් භාවයටපත් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙනම් බුදුරයන් වහන්සේ මහා ගොඩක් දේවල් අපිට කියන්නේ නැහැ නේද? නමුත් අපි ගොඩාක් දේවල් අපිට සමාජයේ ඇහෙනවා.
ඔව්.
නේද? දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියවම 37ක් බෝධියට පක්ෂ වෙන්නා වූ ධර්මයක්. එතකොට මේ 37 හිතනකොටම බය වෙනවා කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියලා ආයිමත් කියනවා මිනේ මේ කාරණා තුන වඩන්න.
ඔව්.
සද්ධාව, වීරය, හිරියොත. මේ කාරණා තුන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ව පැඩෙනවා. තේරෙනවා. එතකොට අපි 37ක් ගැන හිතන්න යන්න ඕනේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ තරම් සරල කරලා දිනනවා. සද්ධාව, වීරය, හිරියොතප් කියන කාරණා තුන. තේන්න. ඒතර මාත්‍ය අපි හැම වෙලාවම මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේම. මාව කල්යාණ මිත්‍රයා බවට පත් කරගනවා, තව කෙනෙක් කල්යාණ මිත්‍රයා බවට පත් කරනවත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේම කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්නවා. ඒතර කෙනෙකුට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කොහොමද මං කල්යාණ මිත්‍රයෙක් කරගන්නේ? බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලා කියලා. නේද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. කොහොමද මං බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් කරගන්නේ කියලා. යන්නේ එතකොට අපි බුදුරයන් වහන්සේගේ දේශනාව තුළ ඉඳන් හිතන්න ඕනේ. බුදුරයන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද මගේ ඇවෑමෙන් ධර්ම විනය දෙක ශාස්ත්‍රඥ වහන්සේ හැටියට සලකන්න කියලා. වෙන කවුරුත් නෙමෙයි, ඊට පස්සේ දෙවෙනියට සාසනයේ හිටිය මහකාශ්‍යප මහ රහතන් වහන්සේ නෙමෙයි, ධර්ම විනය දෙක ශාස්ත්‍රඥ හැටියට මේ ගරු කරන්න හිතන්න කියලා. එහෙනම් මාත්‍යෝ තාම ශාස්ත්‍රඥ වහන්සේ ජීවමානව ඉන්නවා. බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල බුදුරයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධර්ම විනය දෙක සාස්ෘණ වහන්සේ හැටියට සලකන්න කියලා බුදුරයන් වහන්සේ කිව්වනම් තාමත් බුදුරයන් වහන්සේ ජීවමානව ඉන්නවා. ඒතකොට ජීවමාන බුදුරයන් වහන්සේ තමයි ධර්ම විනය දෙක. නේද? එහෙනම් මාත්‍යෝ අපි දැනගන්න ඕනේ ධර්ම විනය කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. නේද? එහෙනම් දැන් කල්යාණ මිත්‍රයා ඉන්නවා. බුදුරයන් වහන්සේ ජීවමානව ඉන්නවා. ජීවමාන බුදුරයන් වහන්සේ තමයි ධර්ම විනය කියන කාරණය. ධර්ම රත්නය මේ කියන කාරණේ. සද්ධර්මය. එහෙනම් මේ සද්ධර්මය මේ ධර්මය කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්නවා. තේරෙනවද? ඒකට ධර්මය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය. නේද? වෙන දෙයක් නැහැ. ධර්මයේ කොතනින් බුදුරයන් වහන්සේ ওই 84000 ධර්මස්කන්ධය කියලා දේශනා කළා වූ සියල්ල ඉලක්ක කරලා තියෙන අනිත්‍යයි කියන තැනට. නේද? මුඛේ අනිත්‍යද? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. රූපේ අනිත්‍යභාවය. නේද? එහෙනම් කල්යාණ මිත්‍රයා ධර්මය කියන තැනට ගත්තහම මාත්‍යෝ මේ තමා තුලම තමා දකින්නේ මොකද්ද? ධර්මය. එහෙනම් තමා තුලින්ම තමා දකින්නේ ධර්මය. එතකොට තමා තුලම කල්යාණ මිත්‍රයා බලන්න ධර්මය කොච්චර ළඟට ආවද බුදුරජාණන් වහන්සේ කියලා තියෙන තැනින් නේද? ඒ කියන්නේ තමා තුලමයි කල්යාණ මිත්‍රයා ඉන්නේ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කල්යාණ මිත්‍රයා තමා තුලමයි ඉන්නේ. මොකද්ද තමා තුල ඉන්නේ? මේ අනිත්‍ය කියන ධර්මය. මොකේ අනිත්‍යභාවයේද? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. අනේ ධර්මය තමන්ගේ තමා තුලටම ගත්තා දැන් එයා. දැන් එයා ඒතකොට කාගෙන්වත් හොයන්න යන්න ඕනේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හරියට ධර්මයේ ස්ථානගත කරගත්තොත් කල්යාණ මිත්‍රයා තමා තුලට තමාට ගන්න පුළුවන්. තේරෙනවද? දැන් ඒතකොට කල්යාණ මිත්‍රයා තමා තුලට ගත්තාය කියන තැනදි මහත්වයා තුල මොකද්ද සකස් වෙලා තියෙන්නේ? අයෝමය සද්ධාව. බුදුරජාණන් වහන්සේ මේසා දෙයක් බලන්න මේ ජීවිතය තුලට අරන් පෙන්නලා තියෙනවා. ඒ තුල මෙයාගේ සද්ධාව වැඩිනවා. නේද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව සකස් කරගත්ත තැනදි මහත්වෝ ඉබේම ධර්ම රත්නයත් සංඝ රත්නයත් කෙරෙහි සද්ධාව සකස් වෙනවා. අමුතුවෙන් ආයිමත් හොයන දේ සද්ධාව සකස් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව සකස් කරගන්නවා. කවුද බුදුරජාණන් වහන්සේ? නේද? මේ මොහොතේ මාත්‍යයි මායි ලබන්නා වූ මේ සැනසිල්ල ලබා දෙන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ මොනසානම් වීරයක් මොනසානම් දෙයක් කළාද නේ? අපි හැම වෙලාවම ලෝකේ දිහා බැලුවා මාත්‍ය මොනසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක්ද තියෙන්නේ නේද? ධර්මයක් කියලා දෙයක් දන්නේ නැහැ. කුසල් අකුසල් කියලා දෙයක් දන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයක් කියලා දෙයක් දන්නේ නැහැ. මැරිලා ඉපදෙනවායි කියලා දන්නේ නැහැ. දන් දුන්නොත් තානිසංශ තියනවා, සිල් රැක්කොත් තානිසංශ කියලා දන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික ලෝකයක් නේද? ඒසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල මහත්වෝ අපි මේ සම්මාදිට්ඨියට පත් වෙන්න බුදුරජාණන් වහන්සේම නේද අපිට මේ මාර්ගය කිව්වේ නේද? ඈ බුදුරජාණන් වහන්සේමයි නේ. එතකොට දැන් අපි ජීවත් වෙන්න ඇයිද විතරක් නෙමෙයි, මැරිච්ච කෙනෙකුටත්. දැන් විදේශීය කෙනෙක් දන්නේ නැහැ කෙනෙක් මැරුණාට පස්සේ පින් දෙන්න ඕනේ කියලා. ওই විදේශීය ජාතිකයන් පිටිපස්සේ මහත්වෝ අප්‍රමාණ ඥාතිපේතු ඇවිදිනවා. ඔව්. ප්‍රේතයෝමයි වෙලා ඇවිදිනවා, පස්සෙන් ඇවිදිනවා. ඒගොල්ලෝ දන්නේත් නැහැ, ප්‍රේතයෝ දන්නේත් නැහැ මොකද්ද කරන්නේ කියලා. වෙන අසරණක් නැහැ. අර මිනිස්යාට ලොල් වෙලා එයාගේ පස්සෙන් ඇවිදවිද ඉන්නවා. තේන්න? ඒ එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ මරුණාට පස්සේ පින් දෙන්න ඕනේ කියලා. මරුණාට පස්සේ මෙහෙම പ്രേත ලෝකයකට වැටෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අනේ අර මැරිච්ච මිනිස්යාත් කල්ප ගණන් අසරණ භාවයට පත් වෙනවා. නේද? ඒතර බලන්න දැන් අපි ජීවත් වෙන්න අපි විතරක් නෙමෙයි මාත්‍යෝ මැරිච්ච කෙනාට උනත් පින් දෙන්න ඕනේ කියන අපි දන්නේ බුදුරජාණන් වහන්සේ නිසාමයි නේද? එහෙනම් ජීවත් වෙන්න අපි උදෙසා විතරක් නෙමෙයි ජීව මෙරිලා පල්ලෙහාට වැටුණත් දිව්‍යතලයකට ගියත් අනේ ඇයට පින් දෙන්න ඕනේ කියන කාරණේ අපි බෞද්ධය විතරයි දන්නේ, වෙන කවුරුත් දන්නේ නැහැ. වෙන කවුරු පින් දෙන්නේ? මොකක් හරි පෙරේත කොටක් තියලා නැත්නම් පූජාවක් තියලා මොකක් හරි තවත් අකුසලයක් තමයි කරගන්නේ. ඉතින් ඒසා සැනසෙල්ලක් අපිට ලබලා දෙන්න මහත්වයේ බුදුරජාණන් වහන්සේමයි හේතුනේ නේද? අපි හැම වෙලාවම බුදුරජාණන් වහන්සේ කියන තැන හිතුවාට පස්සේ බුදුරජාණන් වහන්සේව සිදුහත් කුමාරයා කියන තැනින් නතර කරලා ගන්නවා. ඉතින් එහාට අපි හිතන්නේ නැහැ. නමුත් මාතෝ සද්ධාව කියන දේ අපි තුල සකස් වෙන්නේ අපි සිදුහත් කුමාරයා කියන තැනින් ඔබට යන්න වෙනවා. ඔව්. එතනින් තමයි ගොඩාක් සද්ධාව සකස් වෙන්නේ. මොකද මේ සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසා මහත්යෝ අපිරිමිත වූම කැපවීම තිබ්බේ අර බෝධිසත්ව කාලේ. අර සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් කියනා වූ කාලේ. නේද? අපි සද්ධාව සකස් කරගන්න ඕනේ මේවා හිතලා. අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී උන්වහන්සේගේ අතට සම්මා සම්බුද්දත් මේ අරිහත් භාවය ලබා ගන්න තිබ්බ බණපදයක් අහලා උන්වහන්සේට තිබුණා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සත්‍ය අවබෝධ කරගන්න. නමුත් උන්වහන්සේ මාත්‍ය උන්වහන්සේගේ අතට ආවා වූ අවබෝධයේ අතට ආවා වූ අවස්ථාව අතහැරලා උන්වහන්සේ ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී වෙන්නේ මාත්‍යෝ මාත්‍යා හිතන්න ඕන මාත්‍යා උදෙසාමයි කියලා. තේන්නත් මහත්මයාට මේ අවස්ථාව ලබා දීම උදෙසාමයි බුදුරජාන් වහන්සේ දා සංසාරයට බහින්නේ. නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම තියලා උන්වහන්සේ ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව පරාර්ථකාමී උනේ මම උදෙසාමයි කියන කාරණේ අපි හිතන්නේ ඕනේ නේද? ඒතකොට බලන්න එදා ඉදන් සංසාරයට බැහැලා මහත්මයා මොනසානම් දුක්ඛන්දරාවක් දුන්නාන්සේ වින්දෙනේ. දන් දුන්නා, සීල පාරමිතාව, දාන පාරමිතාව, ඔය අප්‍රමාණ වූ දසපාරමී ධර්මයන් පුරන්න මොනසා කැපවීමක්ද කළේ නේ? උන්වහන්සේ මොනසා සක්විති රජකම් කී දහහක් අත්තරින් නැද්ද නේද? එතකොට මේ ගමනේ මහත්ය උන්වහන්සේ වින්දා වූ අප්‍රමාණ දුක්ඛන්දරාව සාරාංශ කල්ප ලක්ෂ කියලායි කියන්නේ. මම නම් දන්නේ සාරාංශ කල්ප කියන්නේ කොච්චරද කියලා. ලක්ෂ කියන කන්නේ දන්නවා. හේසා දුක. ඒතර කල්පයක් කියන කාරණේ මාත්‍යය බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ යොදුනක් දිග යොදුනක් පල්ලේ යොදුනක් කුස පෙට්ටියක් ගන්න කියනවා. යොදුනක් කියන්නේ හැතැක්ම හතක්. ඒ කියන්නේ හැතැක්ම හතක් දිග හැතැක්ම හතක් පළල හැතැක්ම හතක් කුස. මේකට අබ පුරවන්න කියනවා. අවුරුදු 100කට වතාවක් එක අබ කැටයක් අයින් කරන්න කියනවා. එක අබයට යම් කාලයකදී මේක ඉවර වෙන්නේ අන්න කල්පයක් එදාටයි එන්නේ කියලා කියනවා. එහෙනම් මාත්‍යෝ අපිට හිතන්න බෑ.
හිතන්න බෑ.
නේද? මේසා කල්ප සාරා සංක කල්ප ලක්ෂ ගානක් උන්වහන්සේ පෙරුම් පිරුවා. මහත්යා මේ මොහොතේ ලබන මේ මහත්යා මොහොත මොහොතේ ලබන සැනසිල්ල ලබලා දෙන්න. නේද? එහෙනම් මාත්‍යෝ අපේ අම්මා තාත්තා එහෙම විඳලා තියනවද? අපේ ඥාතියෙක් හිතවතෙක් විඳලා තියනවද? නැහැ. නේද? එහෙනම් අපේ අම්මා විය යුත්තේ බුදුරජාණන් වහන්සේමයි. අපේ තාත්තා විය යුත්තේ බුදුරයන් වහන්සේමයි. අපේ ඥාතියා විය යුත්තේ බුදුරයන් වහන්සේමයි. මොකද මාත්‍යෝ අපේ අම්මා තාත්තා අපිට පාරක් පෙන්වුවා නම් ආදරය නිසාම අපිට දුකමයි පාර පෙන්වලා තියෙන්නේ. එන්න. ඒ නිසා ඒ ආකාරයෙන්ම අපි හිතන්න ඕනේ බුදුරයන් වහන්සේ ගැන. මේසානම් කවුරුන් අපිට අපි උදෙසා කැපවීමක් කරන්නේ නැද්ද? ඈ සාරා සංක කල්ප ලක්ෂ්‍ය බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ අපිට සමහර අයට හිතා ගන්න බෑ බුදුරජාණන් වහන්සේ මේ පාරමී ගමනේදී දන් දුන්නා වූ ලේ ප්‍රමාණය මහා සාගරයට වැඩි කියලා. ජලයට වැඩි කියලා. අරස අපරමිත කාලයකදී මහත්යෝ මහා සාගරයට වැඩිමයි. මහා සාගරයට වැඩිමයි. අරස අපරිමිත කාලයකදී දුන්නා වූ මාංශ ප්‍රමාණය මහ පොළොවේ පස් වලට වැඩිමයි. නේද? ඇයි මේ කවුරු උදෙසාද? මට මේ මොහොතේ මේ සැනසිල්ල ලබලා දෙන්න මහත්මයාට මේ මොහොතේ මේ සැනසිල්ල ලබලා දෙන්න නේද? අනේ එහෙමම හිතලා සද්ධාව සකස් කර ගන්න ඕනේ මහත්මයා. ඒ වගේ උන්වහන්සේ සිදුහත් කුමාරයා ළඟට උප්පත්තිය ලබන්නේ ඉස්සෙල්ලා මේ කළා වූ දේ. මොන සා දෙයක්ද වෙත්? එතන ඒක තමයි හිතන්න ඕනේ අපි සද්ධාව සකස් කරගන්න. එතනමයි අයෝමයේ කැපවීම බුදු බෝධිසත්වයන්ගේ තියෙන්නේ. එතකොට එයින් පස්සේ සිදුහත් කුමාරයා හැටියට ඉපදිලා අපිට හිතා ගන්නත් බැරි දේවල් අතහරිනවා නේද? රජකම, සක්විති රජකම, යසෝදරාව, රාහුල මොනසා දෙයක්ද අපිට හිතන්න බෑ ඒවා. රාම්මේ සුභ මාලිගා මේ සියල්ල අතහරිනවා. මේ සියල්ල අතහැරලා මහත්යෝ කවුරු උදෙසා අතහරින්නේ? මහත්යත් මටත් අපිට මේ සැනසිල්ල ලබලා දෙන්න. මේ සැනසිල්ල ලබලා දෙන්නමයි අතහරින්නේ. නේද? ඒසා දුක් විඳලා අර 6 අවුරුද්දක් අප්‍රමාණ දුෂ්කරක්‍රියා කළා. සමහර දාට එක කඩලැටයක් කියනවා වැළඳුවේ, සමහර දාට එක මුං ඇටයක් කියනවා වැළඳුවේ, සමහර දාට එක බත් ඇටයක් විතරයි වැළඳුවේ කියනවා. ඒ කාලේ ආනන්ද මට මේ උදරය කියලා දෙයක් පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නැහැ කියනවා. උදරයයි පිටකොන්දයි එකට ඇලිලා කියනවා තිබ්බේ. ඒසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් උන්වහන්සේ විඳා අපි උදෙසා අපිට මේ සැනසිල්ල ලබලා දෙන්න. සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගෙනත් මාත්‍යෝ උන්වහන්සේ පිරිනිවන් මංචකෙත් සැතපීලා අපිට කියන්නේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. උන්වහන්සේ කොතනකවත් කියන්නේ අහවල් දිව්‍යතලයේ, අහවල් බ්‍රහ්මතලයේ දසමකවත් සැප තියනවා කියලා. මොකද ඒවා නිත්‍ය නැහැ. සැප තියෙනවා, නමුත් ඒවා නිත්‍ය නැහැ, අනිත්‍යයි. උන්වහන්සේ කොතනකවත් කියන්නේ අපිට ලොකු ගයක් හදාගෙන, ලොකු වාහනයක් තියාගෙන, ලොකු ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා. සැපත් තියෙනවා, නමුත් ඒක අනිත්‍යයි. ආදීනවේ බරපතලයි ආස්වාදයට වඩා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නොකියන්නේ ඇයි? අනේ මම එහෙම කිව්වොත් මේ සත්වයා උතෙන්ට බැඳෙයි. තේරෙනවද? අනේ දිව්‍යතලවල යම් හෝ සැපයක් තියෙනවා කිව්වොත් මේ මිනිස්සයා උතෙන්ට බැඳෙයි. බැඳිලා අර අබුද්ධෝත්පාද කාලවල විනාශයට පත් වෙයි. සැප තියෙන බව ඇත්ත. නමුත් මහත්යෝ කල්ප ගණන් දිග අබුද්ධෝත්පාද කාලේ එනවා. ඒ කල්ප ගණන් දිග අබුද්ධෝත්පාද කාලවල අපි කොහෙ හිටියත් වැටෙනවා පල්ලෙහාට. එතනින් ආයිමත් ගොඩ එන්න බෑ. ධර්මයක් නැහැ. ඒක දැකලාමයි බුදුරයන් වහන්සේ කියන්නේ අනේ කොතනකවත් නිත්‍ය වූ සැපයක් නැහැ කියලා. එහෙනම් බලන්න මොනසා කරුණාවක් සත්වයා උදෙසා තිබිලා තියෙනවද නේ? අර වචනේ නිකන් කියන්නේ නැත්තේ ආවල් දිව්‍යතලයේ සැප තියෙනවා එතන හිතන්න කියලා මේ සත්වයා එතෙන්ට බැඳිලා අප්‍රමාණ දුකකට වැටේ කියන මේ මොන කරුණාවක්ද කියලා බලන්න නේද? ඉතින් එවැනි කරුණාවක් මහත්යෝ වෙන කවුරු ළඟද තිබෙන්නේ? කවුරු ළඟද අපි හිතන්න කියලා එහෙම දෙයක් නැහැ නේ? එහෙනම් අපි බුදුරජාණන් වහන්සේමයි අම්මා කරගන්න ඕනේ, බුදුරජාණන් වහන්සේමයි තාත්තා කරගන්න ඕනේ, බුදුරජාණන් වහන්සේමයි ඥාතියා කරගන්න ඕනේ නේද? දැන් මේ සද්ධාව සකස් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ පළවෙනි කාරණේ සද්ධාව, දෙවෙනි කාරණේ වීරය, තුන්වෙනි කාරණේ කිරියොතක්. දැන් සද්ධාව මේ ආකාරයෙන් එයා තුල සකස් වෙනකොට මහත්යෝ එයා මොකක්ද හිතන්නේ? ධර්මයේ ගැන මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කියන කාරණය කෙරෙහි හා ශ්‍රද්ධාව සකස් කරගන්නේ. මම මේ මාර්ගය තුල යනවා කියන කාරණේ සකස් කරගත්ත යා තුල වැඩෙන්නේ මොකද්ද?
වීරය.
එයා වීරය ගන්නවා. වීරය ගන්නෙ මොකක්ද උදාහරණද? එයා වීරය ගන්නෙ. එයා බලනවා මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය. නේද? චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල්ම ආර්ය සත්‍ය තමයි දුක කියන කාරණේ. නේද? එතකොට එයා බලනවා මොකක්ද දුක? දුක මොකක්ද? දුක පංච උපාදානස්කන්ධයයි දුක. නේද? පංච උපාදානස්කන්ධයයි දුක. යමෙක් අවබෝධ කරගන්නේ පංච උපාදානස්කන්ධයමයි.
එහෙමයි.
එතකොට පංච උපාදානස්කන්ධයේ දුක නම් මහත්යෝ එයා බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව සකස් කරගත්ත කෙනා කල්පනා කරනවා මම මේ මොකද්ද කරන්නේ? මම පංච උපාදානස්කන්ධයේ සැපයක් හැටියටමයි ගන්නෙ. සැපයක් හැටියටමයි ගන්න. ඇහැ සැප කියලා සැපක් හැටියටමයි ගන්න. කන නාසය දිව ශරීරය මනස සැපයක් හැටියටමයි ගන්න. මේ ඇස නිසා සකස් වෙන්නා වූ විඳීම් හඳුනා ගැනීම චේතනාවන් විඥානයන් සැපක් හැටියටමයි ගන්න. අන්න එහෙනම් එයා දකිනවා මහත්යෝ මම බුදුරජාණන් වහන්සේ කිව්වේ මාර්ගය නෙමේ යන්නේ. තේන්නාද? දැන් ශ්‍රද්ධාව සකස් වුණ කෙනා අන්න හිතන්න පටන් ගන්න. දැන් එයා දන්නවා මම බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගය නෙමේ යන්නේ. මේසා බුදුරජාණන් වහන්සේ දුක්ඛන්දරාවක් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් වින්දේ මට මේ රූපය අනිත්‍යයි කියන කාරණේ කියලා දෙන්න. මට මේ රූපය නිසා සකස් වෙන්නා වූ විඳීම් හඳුනා ගැනීම චේතනාවන් විඥානයන් අනිත්‍යයි කියන කාරණේ කියලා දෙන්න. නමුත් මම බුදුරජාණන් වහන්සේට විරුද්ධවයි යන්නේ. බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගයෙන් බැහැරටයි මං යන්නේ. අන්න මහත්යෝ එයා වීරිය සකස් කරගන්න. දැන් අන්න වීරියට ආවා. කුමක් සඳහාද වීරිය සකස් කරගන්නේ? දැන් යාතුලින් මෙයා කල්යාණ මිත්‍රය සකස් කරගෙන තියෙන්නේ. ධර්මයේ කල්යාණ මිත්‍රය කරගෙන. දැන් එයා දක්ෂයි හිතන්නේ. එයා හිතන්නේ මොකද්ද? එයා වීරිය ගන්නෙ මොකද්ද? රූපය අනිත්‍යයි කියලා දකින්න. එයා ඉඳගෙන ඉන්න වෙලාවට හිතනවා මේ ඇහැ අනිත්‍යයි කියලා. එයා ඉඳගෙන ඉන්න වෙලාවට හිතනවා මේ ඇහෙන් දැක්කා වූ යම් විඳීමක් තියෙනවා නම් ඒ සියල්ල අනිත්‍යයි කියලා. මේ ඇහෙන් මම ඉස්සෙල්ලාම දැකෙන්නේ නැත්තේ මගේ අම්මව. නේද? නමුත් ඒ අම්මා කියන රූපය කොච්චරනම් අනිත්‍ය වෙලාද මේ වෙනකොට මේ මම යම් දවසක අම්මව දැක්කනම් අම්මව දකින්නේ නැත්තේ අවුරුදු 20 25 දී වගේ වයසේදී තරුණ වයසේදී. එතකොට ඒ අවුරුදු 20 දී අම්මාය කියලා මං දැගුවා වූ විඳීම මොනසානම් අනිත්‍යද නේ? මං ඉස්සෙල්ලාම විඳීමක් වින්දනම් ඒ විඳීම වින්දේ අම්මාගේ මව් කුසේ තිබුණා වූ අර අප්‍රසන්න විඳීම නේද? ඒ විඳීම කොච්චරනම් අනිත්‍යද නේ? මව් කුසෙන් එළියට එනකොට ඒ විඳීම අනිත්‍ය වුණා. ඉන් පස්සේ අම්මාගේ උණුසුමට එකතු වෙලා ඒ විඳීම ලැබුවා. අම්මාගේ පියවුරු වලට එකතු වෙලා ඒ කිරිසුවඳට විඳීම ලැබුවා. තොටිල්ල විඳීම ලැබුවා. නේද? මේ විදිහට මාත්‍යෝ අපි අම්මා කියන රූපය නිසා සකස් කරගත්තා වූ විඳීම් කොච්චරනම් අනිත්‍යද නේ? නේද? අන්‍යා එහෙම හිතනවා. තාත්තා කියන රූපය උදෙසා සකස් කරගත්තා වූ විඳීම් මොනතරම් අනිත්‍යද? නේද? එනහා ඒ ආකාරයෙන් යා හැමදේම අනිත්‍ය සංඥාව දක්වනවා. අන්‍යා දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා ආකාරයට ජීවත් වෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කිව්වා ආකාරයට යා ජීවත් වෙනවා. යා වීරය සකස් කරගත්තා. නේද? එතකොට ඒ වීරය සකස් වෙද්දි මෙයා තුල මොකද සකස් වෙන්නේ? හිරියෝත, ලැජ්ජාව, බය. ලැජ්ජාව බය. ලැජ්ජාව බය කියන්නේ සීලයමයි මහත්තයා. තේරෙනවද? එයා කුමකටද ලැජ්ජ වෙන්නේ? අනේ මට අයිති නැති හක් මම මගේ කරගෙන ඉන්නවා. එයා ඒකන ලැජ්ජ වෙනවා. මේ ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක් වෙන්නා වූ ඇහක් මම මගේ කරගෙන ඉන්නවා. ලැජ්ජ වෙන්න ඕනේ නේද? නේද? දැන් බුදුරජාණන් වහන්සේ ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ දේ අනිත්‍ය වශයෙන් අවබෝධ කොට ගත්තා. බුදුරජාණන් වහන්සේ අවසාන කාලවකවන වල කියන්නේ ආනන්ද මේ ශරීරය දිරාගිය කරත්තයක් වගේ කියලා අවබෝධයෙන්මයි. උන්වහන්සේට ඒක කියන්න ලැජ්ජාවක් නැහැ. උන්වහන්සේ ඒක අවබෝධ කරගෙන හිටියේ. නමුත් අපි ඒක කියන්න ලැජ්ජ වෙන්න ඕනේ කවදා හරි දවසක වයසට ගියාට පස්සේ. මොකෝ අපි අවබෝධ කරගෙන නැහැ. අපි කරත්තයක් බවට පත් වෙන දේ අවබෝධ කරගත්තේ නැහැ. අපි ඒක කියන්නේ දුකකින් නේද? නමුත් අන්න බලන්න හිරියොත ලැජ්ජාව බය දෙක සකස් වෙනවා වීරියත් එක්කම. මොකද්ද? මට අයිති නැති දෙයක් මම මගේ කරගෙන ඉන්නේ. නේද? මේක මේ ඇහැ ජාති ජරා ව්‍යාධි මරණයට ලක් වෙනවා. මගේ අම්මා තාත්තා මේ ඇහෙන් දැක්ක යම් රූපයක් තිබ්බනම් ඒ හැම රූපයක්ම ජාති ජරා ව්‍යාධි මරණයට ලක් වුණා. නේ? යම් දේපලක් තියෙනවා නම් වස්තුවක් තියෙනවා නම් ප්‍රිය කරපු දෙයක් තියෙනවා නම් අප්‍රිය කරපු දෙයක් තියෙනවා නම් මේ හැමෝම ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක් වුණා කියලා අන්න එයා ලැජ්ජාවටපත් වෙනවා. එයා ලැජ්ජාවටපත් වුණා මොකද්ද කරගන්නේ? අනිවැරදි වෙන්න බලනවා. එයා ඇහැ අනිත්‍යයි කියලා දකින්න බලනවා. නේද? එතකොට මේ දකින මාර්ගය තුල Taman තව තව සීලෙන් ශක්තිමත් භාවයටපත් වෙනවා. නේද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීල සමාධි ප්‍රඥා මාර්ගයටයි දැන් එයා වැටුනේ. එයා ආයිමත් හැරෙන්නේ නැහැ මාත්‍ය. එයා මේක මේ විදිහට හිතනකොට එයා තුල සීලය වැඩෙනකොට සමාධිය සකස් වෙනවා. සමාධිය තුලින්ම ප්‍රඥාව කියන කාරණේ එයා තුල සකස් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ කාරණා තුනට ගොනු කරන්නේ නිවන් මාර්ගය ඒ තුන නිසා මාත්‍ය ප්‍රඥාව කියන කාරණේට ඉස්සරහට යනවා. ගොඩාක් බරපතල කරලා පෙන්නන්නේ නැහැ. නේද? නමුත් මේ කාරණා තුනම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සියල්ලම වැඩිලා. ওই කාරණා තුන තුල. ওই කාරණා තුන තුල සියල්ලම වැඩිලා. ඒ නිසා මහත්වෝ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ බොහොම සරල ධර්මය. සංකීර්ණ වූ ලෝකයේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් සරල කරලා දේශනා කළා. ඒ නිසා හැම වෙලාවම අපි සරලභාවයෙන්ම ගන්න ඕනේ. ධර්මයේ ගැඹුරු නම් ඒක අපිට වැඩක් නැහැ. එහෙනම් බුදුරජාන් වහන්සේ ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ. ගැඹුරු ධර්මයක් දේශනා කරා. ඔයසා දුක්ඛන්දරාවක් වින්දේ අර තියුණු ප්‍රඥාවක් සකස් කරගන්න. ඔව්. ඒ තියුණු ප්‍රඥාවෙන් මේ ගැඹුරු ලෝක ධර්මයේ සරලම භාවයට පත් කරලා දෙන්න. ඒ සරලම භාවය තමයි සද්ධාවත්, වීරියත්, හිරියොතප් කියන කාරණා තුනට බුදුරජාණන් වහන්සේ ගොනු කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ නිසා අන්නේ සරලම තැනින් අපි ගන්න ඕනේ මහත්තයෝ. එහෙම ගත්තාම මේක හරි පහසුයි.
එහෙම සර්.
දැන් ගැඹුරක් උතනේ නැහැ. තේරෙන්න ගැඹුරු ඕක වැඩිම තුලම මහත්වෝ වැඩෙනවායි කියන්නේ සියුම් කරනවා.
සියුම් කරනවා.
ගැඹුරු නැහැ. තේරෙන්න සද්ධාව තමයි උතනේ මුල් වෙන්නේ. කෙනෙක් තුල මහත්වෝ මේ ධර්ම මාර්ගයේ යන්න වීරියක් නැත්තම් තේරෙනද? එයා වීරිය ගැන නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. සද්ධාවයි. මොකද සද්ධාව නැති නිසායි තාම වීරියට ආවේ නැත්තේ. සද්ධාව සකස් වුණා නම් එයා දන්නවා බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද, මේකයි හරි තැන, මම මේක හබාගෙන යනවා කියලා විශ්වාසය තියෙනවා. සද්ධාව නැත්තම් මාත්‍යා කාගෙන් හරි හරි පාර අහගත්ත නම් මහත්තයා එමත් නතර කර කර නතර කර මගින් පාර අහා ඉන්නේ නැහැ. මාත්‍යා දන්නවා පාර, විශ්වාස කෙනෙක්ගෙන් පාර අහගත්තා. නමුත් පාර අහගත්ත කෙනා මහත්තයාට විශ්වාස නැත්තම් මහත්තයා මගින් නතර කර කර නතර කර කර බයෙන් බයෙන් මෙහෙම යන්නේ සත්තු විඳි නේද? ඒතකොට සද්ධාවයි මුල වෙන්නේ. සද්ධාමක් නැති වෙච්ච කෙනා තුල හිරියෝ තප් සකස් වෙන්නේ නැහැ, සීලයක් සකස් වෙන්නේ නැහැ. එහෙම තැනදී සමාධියක් ගැන අපි හිතලා වැඩකුත් නැහැ. ඒ නිසා සද්ධාවටම මුල් තැන දෙන්න ඕනේ. සද්ධාවම තමයි අපිට වීර්ය සකස් කරලා දෙන්නේ. සද්ධාවමයි. ඉතින් සද්ධාව හැම වෙලාවෙම සකස් වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් තුලින්. ඒ නිසා සද්ධාව කියන කාරණේ ආකාරවතී සද්ධාව බවට පත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. සද්ධාවේ තියෙන අමූලික සද්ධාව ආකාරවතී සද්ධාව. අමූලික සද්ධාව කියන්නේ අපේ අවබෝධයෙන් තොරව ඇති කරගන්නා වූ සද්ධාව. ඒක අපිව මම්මුලා කරනවා, අතරමං කරනවා. ඒ නිසා ආකාරවතී සද්ධාව කියන කාරණේම අපි වඩව ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් කෙරෙහි ඇති කරගන්නා වූ විශ්වාසය මත ඇති කරගන්නා වූ සද්ධාව මොනම අභියෝගෙදුවත් වෙනස් වෙන්නේ නැහැ මහත්තයෝ. එයා ආයිමත් අපිව පල්ලෙහැර දාන්නේ නැහැ. අන්නේ විශ්වාසය අපතුල සකස් වෙන්න ඕනේ. ඒ විශ්වාසය තමයි අපි ඉස්සරහට අරගෙන යන්නේ. ඒ නිසා හැම වෙලාවෙම සද්ධාව සකස් කරගත්ත තැනදී අපි අනිත්‍යයි කියන කාරණයෙන් තමයි ජීවිතයට එකතු කරන්නේ. මොකද ධර්මය කියන්නේ අනිත්‍යයි. ඒ නිසා මුලින්ම කල්යාණ මිත්‍රයා තමා කරගන්න. ධර්මයේ තුලට තමයි
ඉන්නේ.
එතන කල්යාණ මිත්‍රයා තමා තුල ඉන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කල්යාණ මිත්‍රයා තමා තුලට ගත්තා. ඒ ගත්ත තැන ඉඳලා මාත්‍යෝ අනිත්‍යයි කියන කාරණේ හිතන්න. එහෙන් දැක්කා වූ හැම විඳීමක අනිත්‍යභාවය හිතන්න. ඔබ කර්මත් එරමිනිය ගොතාගෙන භාවනා කරන ඉරියව්වෙම ඉන්න ඕනේ නැහැ. හැම වෙලාවෙම මේ අනිත්‍ය සංඥාවට අනේ සංඥාව තුළ තියෙන්නේ ලෝකේ යථාර්ථය ඇත්ත. ඇත්ත අපි දකින්නේ. ඒ ඇත්තම තමයි අපිට කොයි වෙලාවකරි අපි ඇස් දෙක පියවෙන වෙලාවට අනිත්‍යයි කියන සංඥාව අවසානයේ හිතේ මතක් වුණොත් මහත්තයෝ මේ ජීවිතේ සෝවාන් නොවී හිටියත් මරණ වෙලාවේ අපි සෝවාන් ඵලයට පත් වෙනවා. සද්ධාවේ සකස් කරලා දෙන එකයි සද්ධාවමයි වටින්නේ. සද්ධාවෙන් තොරව මේ ධර්ම මාර්ගයේ මුකුත්ම ගමනක් නැහැ. සද්ධාවයි මුල් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ කියන තැනම, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන තැනම, සංඝයාගේ ගුණයන් කියන ඥානයන් කියන තැනම මහත්වෝ අපි හිත පිහිටන්න ඕනේ. ඒ හිත පිහිටවපු තැන සකස් වෙන්නා වූ විශ්වාසය තුළ අනිත්‍යයි කියන සංඥාවමයි අපි වඩන්න ඕනේ. තේන්නා? අපි අනිත්‍යයි කියන සංඥාව වඩද්දිම අපිට මුලින්ම අපිට ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ අනිත්‍යභාවය. නේද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ මේසා උතුම් ධර්මයක් අපිට කියලා දෙන්න සාරාංශක කල්ප ලක්ෂ ගානකට ඉස්සෙල්ලා අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ මාත්‍යර මඩ වගුරුක වැදිරිච්ච වෙලාවේ නේද? උන්වහන්සේ තුල ඇති වූ විඳීම් කොච්චරනම් අනිත්‍යද නේ? ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ ඔබ අහවල් කාලෙදී ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියලා දුන්නා වූ විවරණ වෙලාවේ අර තාපසයා බෝධිසත්වයෝ වින්දා වූ විඳීම් කොච්චර අනිත්‍යද නේ? ඒ සාරාසංක කල්ප ලක්ෂ දානක් ආවා වූ ගමනේදී වින්දා වූ සක්විති සැබ දන් දුන්නා වූ සක්විති රැබ දන් දුන්නා වූ බිසෝවරු දරුවෝ දේපල වස්තුව ඉඩකඩන් මේවා දන් දෙන වෙලාවේ ඇති වුණා වූ විඳීම් කොච්චරනම් අනිත්‍යද නේද? මහා සාගරේ පරාද වෙන්න ලේ දන් දෙද්දී ඇති වුණා වූ විඳීම් කොච්චරනම් අනිත්‍යද? මහා පොළොවේ පස් පරාද වෙනකන් මාංශ දන් දෙද්දී ඇති වූ විඳීම කොච්චරනම් අනිත්‍යද නේ? එතන බලන්නේ එහෙමනම් සිද්ධාර්ථ සිද්ධාත් කුමාරයා හැටියට ඉපදිලා අර සක්විති රජකම දාලා ඈ අර අප්‍රමාණෝ සැප සම්පත් ඔක්කොම අතහැරලපු වෙලාවේ උන්වහන්සේ තුල ඇති වුණා වූ යම් පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා හිටියේ නෑ ඒ වෙලාවේ. උන්වහන්සේ විඳීම් සකස් වුණා. එළියෙන් ගැටීම් උපේක්ෂාව. ඒවා කොච්චරනම් අනිත්‍යද නේ? එතන බලන්නේ එහෙමනම් ඒසා අයෝමේ චරිතයක් හැම දෙයක්ම අනිත්‍ය නම් මහත්යෝ අපේ ජීවිත ගැන අපි මොනවා නම් කතා කරන්නද හිතන්නද නේ? එතනින් මේ බුදුරජාන් වහන්සේගේ ජීවිතේම අනිත්‍යයි කියන තැනට දාලා බෝධිසත්වයන්ගේ ජීවිතේම අනිත්‍යයි කියන තැනට දාලා අපි ඒක දකින්න ඕනේ නේද? බුදුරජාණන් වහන්සේ ඔයසා කැපවීම කරලා අවබෝධ කළා වූ සම්මා සම්බුද්ධ ඥානයන් අනිත්‍ය වෙලා ගියා. පිරිනිවන් පෑමත් එක්ක නේද? ඒකත් මේ ධර්මයේ සම්දිට්ඨික ගුණය නිසායි පවතින්නේ. ධර්මයේ සම්දිට්ඨික ගුණය අයින් වුණ ගමන් ඉවරුණ ගමන් ඒ ඔක්කොම අතුරුදහන් වෙලා යන ආයිමත් මතු වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන වෙලා. එනං අරසා සාරා සංක කල්ප ලක්ෂයක් පිරූ පාරමී ධර්මයක් මාත්‍යෝ ඒ පාරමී ධර්මයන් පුරණ වෙලාවේ සකස් වුණා වූ විඳීම් හඳුනා ගැනීම චේතනාවන් විඥානයන් සියල්ලම අනිත්‍ය. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරගත්ත මොහොතේ පටන් නේද සිදුනා වූ යම් සිදුවීමක් තියෙනවා නම් ඒ සියල්ල අනිත්‍යයි නේද? ඉතින් එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන්ගේ ජීවිතයේ අරසා දුක්ඛන්දරාවක් කල්ප ගානක් විඳගෙන ආපු ගමනේ මේ සියල්ල අනිත්‍ය නම් මහත්වෝ අපේ ජීවිතත් මොනවා නම් අපි හිතන්නේද කතා කරන්නද කියන කාරණේ අපි හිතන්න ඕනේ. ඉතින් ඒක ඒව තමයි එහෙම තමයි අපි හිතලා ගන්න ඕනේ මහත්වෝ. ඉතින් මේ සංඥාව ගනිද්දී ඒකම හේවම හිතන්න. ඒකම හිතන්න. ඒකම හිතද්දී අනේ බුදුරජාණන් මේ වගේ අයෝමය චරිතයක් අනිත්‍ය නම් අපි මේ දැන් ධර්මය අහනවා. නමුත් මේ ධර්මය අහන්නේ උපසම්පදා භික්ෂුන් තාම ලෝකේ වැඩ ඉන්න හින්දා. සිල් ආරක්ෂා කරගත්ත ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරගත්ත උපසම්පදා භික්ෂුන් වැඩ ඉන්න නිසා දාස් ගාණක් මේ ධර්මය අහනවා. උන්වහන්සේලා සීලෙන් දුර්වල වුණාට පස්සේ මහත්වෝ ආයිමත් අහන ධර්මයක් නෑ. ලෝකේ ධර්මය නෑ. මහර මහත්වෝ විනාශ වෙලා යන අතුරුදහන් වෙලා යනවා. මේ ඉතින් මේසා අයෝමය මේසා ලස්සනට සංවිධානය කරපු ශාසනයත් මාත්‍යෝ දේශනා කරපු ධර්ම විනයත් ඔක්කොම අතුරුදහන් වෙනවා. මේ ඉතින් එහෙම අතුරුදහන් වෙද්දී අපි මොනවා කරේ නම් විශ්වාසයක් තියාගන්නද නේද? මොනවා කරේ විශ්වාසයක් තියාගන්නද? ඒ තැන ඉඳලා මාත්‍යෝ සද්ධාව කියන කාරණය තුලින් ඉස්සරහට ගමන් ගන්න. සංසාරේ බය දකින්න ඉතින් දැන් බුදුරජාණන් වහන්සේගේ අර බෝධිසත්වයන්ගේ ඒ සියල්ල අනිත්‍යයි කියලා දැක්කනම් අපි අපේ ජීවිතේ මොකක් නිත්‍ය කියලා ගන්නද මහත්තයෝ නේද? අපි මොකක් නිත්‍ය අපිට මේ ජීවිතේම මේ සියල්ල අවසන් කරගන්න අවස්ථාව තියද්දී අපි තවත් දේපලකට බැඳිලා රැකියාවකට බැඳිලා අපේ මොකක් හෝ ශාසනයට හෝ බැඳිලා අපි මේකෙන් නිදහස් වෙන්නේ නැත්නම් ඒක හරි අවාසනාවක්. මොකද ශාසනයත් අතුරුදහන් වෙන දෙයක්. අතුරුදහන් වෙන ශාසනයට බැඳිලා අපි මේකෙන් නිදහස් වෙන්නේ නැත්නම් ඒකත් අපි ශාසනයට කරන්නා වූ අගෞරවයක්මයි. අරසා පාරමී දම් පුරෝගෙන බුදුරයන් වහන්සේට කරන ගෞරවයක්මයි. ඒ නිසා හැම වෙලාවෙම මාත්‍ය අපි ඒ ආකාරයෙන් හිතන්න ඕනේ. සද්ධාව තමයි එතන හිතලා සකස් කරලා දෙන්නේ. සද්ධාවමයි සකස් කරලා දෙන්නේ. සද්ධාව තුළින් කල්යාණ මිත්‍රයා තමා තුළ ඇති කරගන්න. ඒ කල්යාණ මිත්‍ර භාවය තුළින් ධර්මයේ කියන කාරණේම දකින්න. අනිත්‍යයි කියන කාරණේ. එතන තමයි එහෙමයි අවබෝධයෙන් දකින්න ඕනේ මාත්‍යෝ. නිකන් ඕනම කෙනෙක් කියනවා අනිත්‍යයි කියලා. දැන් අපි කවහරි ගියහම වයසක කෙනෙක් ඇවිත් අපි බණ කියන්න යනකොට ඔව් හාමුදුරනේ සියල්ල අනිත්‍යයි කියනවා. අනේ එහෙම අනිත්‍යයි කියලා ඊළඟට කියනවා අනේ ස්වාමීන් වහන්සේ භාවනා කරලා මට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න කියලා. ඉතින් ඒ අනිත්‍ය නම් ඉතින් එහෙම කියන්න ඕනේ නැහැ නේද? එතකොට ඒක ඒ අවබෝධයෙන් නෙමෙයි ආ කියන්නේ. අර හුදු කියන්නම් වාලේ කියනවා. එහෙම නෙමෙයි අවබෝධයෙන් දකින්න ඕනේ මාත්‍යෝ. අතීත පංච උපාදානස්කන්ධය වර්තමාන පංච උපාදානස්කන්ධය අනාගත පංච උපාදානස්කන්ධය හැටියට ගලපලා දකින්න ඕනේ. අතීතේ රූපයන් අනිත්‍ය භාවයට අම්මා කියන රූපේ කොහොමද අනිත්‍ය උනේ? තාත්තා කියන රූපේ කොහොමද අනිත්‍ය උනේ? ගුරුවරයා කියන රූපේ කොහොමද අනිත්‍ය උනේ? මෙන්න මේ අනිත්‍ය භාවය දකිමින් තමයි මහත්යෝ අපි අවබෝධය සකස් කරගන්න ඕනේ. අවබෝධයෙන් සකස් වෙන්න ඕනේ ඒක. නිකන් අනිත්‍යයි කියන කාරණේ නෙමෙයි. එතකොට අපි මේ රූපයන්ට තියෙන බැඳීම අපෙන් අඩු වෙනවා. රූපයන්ට තියෙන බැඳීම අඩු වෙනවා. දැන් මහත්යාට යම් රූපයක් කෙරේ නිරතුරුවම ඇල්මක් තියෙනවා නම් ඒක අනිත්‍ය සංඥාවට ලක් කරනවා. තේන්න? ඒක ව්‍යාපාරයේ වේවා, තව කෙනෙකුගේ ජීවිතයක් වේවා, ශාසනයේ වේවා ප්‍රශ්නයක් නැහැ. ඒවා අනිත්‍ය භාවයට ලක් කරනවා. තේන්න? දැන් අපි කවදම් දවසක් එනවා අපිට ජයශ්‍රී මහා බෝධින් වහන්සේ රුවන්වැලි මහසෑයත් අනිත්‍යයි කියලා දකින්න. තේන්න? කිනිවේර වහන්සේත් අනිත්‍යයි කියලා දකින්න. ඒවා සුනාමි ඇවිල්ලා, භූමිකම්පා ඇවිල්ලා, යුද්ධ කොහොලාල ඇවිල්ලා, ඕවා විනාශ වෙලා ගඩොල් ගොඩවල් බවට පත් වෙනවා දකින්න අවස්ථාවක් එනවා. තේන්නාද? ඒතකොට ඒ වාට බැඳුනොත් අපි පංච උපාදානස්කන්ධයට බැඳුන වෙනවා, රූපයට බැඳුන වෙනවා, රූපේ නිට්ටයයි කියලා ගත්ත වෙනවා. ඒ නිසා ඒ රූපේ අනිත්‍යභාවයම තමයි මාත්‍යෝ අපේ මේ ධර්මයේ ඉලක්කය අපිට සකස් කරලා දෙන්නේ. එතන තමයි අවබෝධාත්මක පැත්ත සකස් කරලා දෙන්නේ.
සන්නසෙන් මේ දැන් සෝවාන් ඵලෙ ලැබුවු හැමෝම මේ අරහත් භාවයට පත් වෙනවද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ?
නෑ නෑ, කවදාකවත් මාත්‍යෝ සෝවාන් ඵලයට පත් වුණ කෙනා එයා පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවය දැක්කා. එයා එච්චර එහෙම දුරට බලාපොරොත්තු තියාගෙන යන්නේ නෑ. තේනවා? එයා අනිත්‍යයි කියන සංඥාව වැඩෙන්නේ. තේන්නේ? ඒකෙන් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ ආයිමත් ඉන් එහාට වෙන දේ හිතන්න එපා මාත්‍යෝ. එයා සුරක්ෂිතයි ලෝකේ. තේරෙනවද? එයා සුරක්ෂිතයි. එයා ආයිමත් හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ සෝවාන් ඵලයේ කියන තැනපත් වෙලා නැත්නම් එතන හිත පිහිටන්න ඕනේ. එයා සුරක්ෂිතයි. මාතේ ඒ ප්‍රශ්නයක් ඇහුවේ.
මේ
මාතේ ගොඩක් සංසාරේ යන්න කැමති නේ.
නැසනස දැන් මොකද අනිත් මාර්ගවලින් කියලා දෙනවා මට. මම මේ ධර්මය අවබෝධ කරන්නේ
හිතන්නවත් එපා මහත්තයෝ. ඕක මහත්තයෝ ඔය ඔතන හිත පිහිටවන්නත් එපා. හිත නොකොටම පංච උපාදානස්කන්ධේ නිත්‍ය භාවයක් මහත්තයා ගන්න. තේන්නද? පංච උපාදානස්කන්ධේ නිත්‍ය භාවයක් ගන්න. තේන්නේ? ඒ නිසා ඒ ගැන හිතන්නවත් එපා මහත්තයා. මහත්තයා මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගන්නවයි කියන කාරණේ දකින්න. තේන්නද? මේ ජීවිතේම දකින්න. ඒක හිතන්නවත් යන්න එපා. ඒක එතන ඒක මහත්තයෝ මාර ධර්මයක්. එතන වැඩෙන්නේ පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවය. ඒ නිත්‍යභාවයේ වැඩෙන වෙලාවේ මාත්‍යෝ අනිත්‍යයි කියන සංඥාව එන්නේ නැහැ. දැන් හුඟක් අය කියනවා මම දැන් තුසිත දිව්‍ය ලෝකේ හිත පිහිටවගෙන ඉන්නේ කියලා. නමුත් ඒගොල්ලම කියනවා සතර අපායෙන් මිදෙන්න ඕනේ කියලා. ඒක දැන් තුසිත දිව්‍ය ලෝකේ හිත පිහිටවගෙන ඉන්නවා කියන දැනව පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවයක් නේ
වැඩෙන්නේ.
කොහොමද අනිත්‍යයි කියන සංඥාවකට එන්නේ? ඒතකොට පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කායි කියලා කියන්නේ මාත්‍ය අවබෝධුණා නෙමෙයි, දැක්කා. සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ
දැක්කයි.
රූපය අනිත්‍යයි කියන කාරණා. එයා තුසිතය අනිත්‍යයි කියන කාරණේ දැකලා තියෙන්නේ. අවබෝධ වෙලා නේ දකිනවා. ඒ නිසා හැම වෙලාවෙම මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙනවායි කියන තැන තමයි හිත පිහිටව ගන්න. මොකද එතන ඒ අනිත්‍ය සංඥාව තුල ඉන්නේ. නේද? අතන එහෙම නැති වුණොත් මාත්‍යෝ එයා නිත්‍ය සංඥාවක් ගන්න. ඒ නිත්‍ය සංඥාව අපිව මේ අනිත්‍ය සංඥාවකට යවන්නේ නැහැ.
ඔව්.
ඒ නිසා කවදාකවත් එහෙම බුදුරජාණන් වහන්සේ කිව්වා. මම ඒක ඇගේ බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්නේ.
ඔව්.
ඒක බුදුරජාණන් වහන්සේ එහෙම කොතනකවත් කියලා නැහැ.
නැහැ.
මම දැන් ප්‍රශ්නට උත්තරේ මම කියපු දෙන තියෙනවා. මාත්‍යට අහන්න පුළුවන්. මුලින් කිව්ව දෙන තියෙනවා ඔය ප්‍රශ්නේ උත්තරේ. බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා නොකරගත්ත නිසායි මාත්‍යට ඔය ප්‍රශ්නේ ආවේ.
ඔව්.
ඒ කියන්නේ බාහිර කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් හැටියට හිටියා. ඉතින් එතනදී මාත්‍යෝ අපි ගැටලු වෙනවා. මොකද 10 දෙනෙක් බණ කිව්වොත් මාත්‍යෝ 10 දෙනා එකම සූත්‍රයක් කියන්නේ 10 ආකාරයකට. එක සූත්‍රයක් 10 ආකාරයකට කියන්නේ. ඒ සූත්‍රයේ 10 ආකාරයකට කියන ඒ 10 දෙනාම වැරදි නැහැ. ඒ 10 දෙනා තේරෙන මට්ටමින් ඒ සූත්‍රය කියන්නේ. නමුත් 10 දෙනාම බොරුවක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙන දේ කියන්නේ. නමුත් ඒගොල්ලෝ ඒ සූත්‍රය විග්‍රහ කරන්නේ මාත්‍යෝ ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම මත. ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිම මත එක් කරන්නේ. එතකොට ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල වෙන්නේ ආ සූත්‍රයේ ප්‍රඥාව පැත්තට ගලපන්නේ
නැහැ.
තේන්න. නමුත් ඒක එයා අනුමානාවෙන් කරන දෙයක් නෙමෙයි. ඒ උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රමාණය. ඒකයි මං කියුවේ කල්යාණ මිත්‍රයා තෝරගද්දී අපි පරිස්සම් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගත්තොත් මහත්යාට ওই චිත්තය එන්නේ නැහැ. බාහිර කෙනෙක් කල්යාණ මිත්‍රයා කරගත්තොත් මහත්යෝ අනිවාර්යෙන්ම තව තව ගොඩක් දේවල් එන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න, බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ කරන්න. මොකද්ද බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේ අපිට දෙන අවවාදය? සියලු සංස්කාරයෝ අනිත්‍යයි. දැන් මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියද්දී කෙනෙක් විග්‍රහ කරනවා මේ කුසල් සංස් අකුසල් සංස්කාරයෝ තමයි අනිත්‍ය. කුසල් සංස්කාරයෝ අනිත්‍ය නැහැ කියලා. ඉතින් ඒක අමූලික වැරද්දක් මහත්තයෝ. නමුත් ඒ විග්‍රහ කරන කෙනා ඒක හරිය කියලා හිතනවා. මොකද එයා භවයට කැමති. ප්‍රඥාව වැඩිලා එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය. නේද? එතකොට උන්වහන්සේ එහෙමයි කියන්නේ. නමුත් අපි දැනගන්න ඕනේ සංස්කාරයෝ කියලා කිව්වේ මොකද්ද? සියලු සංස්කාරයෝ. කුසල් සහ අකුසල් දෙකම. තේරෙන තාවතින්සේ උපදුණත් එයා මාර්ගඵලලාභියෙක් නෙමෙයි නම් එයා පල්ලෙහා තිනවා. තේරෙන. නේද? ඒක මේ මේ අපි දැනගන්න ඕනේ මහත්තයෝ. එහෙම දැනගත්ත කෙනා අරෙම හිතක් පිහිටවන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා නොකරන්න මේ ගමන යන්න බෑ කියලා කියන්නේ. එක 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 ස්වාමීන් වහන්සේලාගේ වැරද්දක් නෙමෙයි උන්වහන්සේලාත් හිතන තැන. ඔවා ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය. අපිට මුකුත් කියන්න බෑ. ඒ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල වෙන්න ධර්මයේ ප්‍රඥාවෙන් ගලපනවා අඩුයි. ගලපනවා අඩුයි. ඒ නිසා ඒ දුර්වලතාවය තියෙනවා. නමුත් ඒකයි මම කිව්වේ බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රය කරගන්න. මම ඉස්සෙල්ලා කියපු දේ නෑ බොහොම මහත්යට ඒක තේරුම් ගන්න. ඒ නිසා කොතනකවත් දුරක් යන්න හිතන්න එපා මහත්යෝ. මේ ආපු දුර ඇති. ඈ තාරාසංක කල්ප ලක්ෂය බුදුරජාණන් වහන්සේම පෙරුම් පිරුවනම් මහත්යෝ අපි කොච්චර නේද? ඒ නිසා ආයිමත් තව අතන මෙතන නවතින්න හිතන්න එපා. මේක ඉවරයක් කරගන්න බලන්න. මේක ඉවරයක් කරගන්න බලන්න. නවතින්න යන්න එපා. අපි දන්නේ අපිට මොනවා වෙයිද කියලා බුදුරජාණන් වහන්සේ කාලේ අපි කොහේ ඉඳීද කියන දන්නේ නැහැනේ නේද? අපිට මොකක් හරි උපාදානයක් දිව්‍යතලයේ සකස් වුණොත් එහෙම අපි ආයෙමත් බහින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ හිටියා කියලා. ඒ උපාදානයට බැහැගෙන ඉන්න අනිත්‍ය අවබෝධය ලැබලා නැත්නම් ඒකයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න සෝවාන් ඵලයටපත් වෙන්නේ ඉන් පස්සේ ඔය කොහේ ගියත් ප්‍රශ්නයක් නැහැ. ඉන් පස්සේ මෛත්‍රී බෝධ බුදුරජාණන් වහන්සේගේ පස්සේ කල්ප විනාශණයක හිටියත් ප්‍රශ්නයක් නැහැ නේද? ඒ ආයම පල්ලෙහාට දුකට වැටෙන්නේ නැහැ නේද? දුක තියෙනවා නමුත් බරපතල පල්ලෙහාට සතර අපායකට වැටෙන්නේ නැහැ. ඒ නිසා මාත්‍යෝ අතනම හිත පිහිටව ගන්න ඈතට යන්න හිතන්න එපා. ඒ ඈතට යන්න හිතනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රය කරගෙන නැහැ. එතනදී ප්‍රශ්නේ සද්ධාව පිළිබඳ ප්‍රශ්නයක් ඒක. හොඳට හිතන්න ඕනේ. තාම සද්ධාව සකස් වෙලා නැහැ ආකාරවත් සද්ධාව. ආකාරවදී සද්දාව සකස් වෙච්ච ගැනදී අන්න බුදුරජාණන් වහන්සේ හිතුව විදිහට එයා හිතනවා. ඒව හරි සියුම්ම අපි ගල්ප ගන්න ඕන මොකද? ඒව ගල වේතේ ඒක සමාජයේ තියෙනා ගොඩාක් දුර්වලතාවය. අපි එතන හිත ගන්නෑ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ ආකාරවදී සද්දාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ අපි බුදුරජාණන් වහන්සේ මොනසානන් දෙයක් දර රාහුල පුංචි කුමාරයා අවුරුදු 7 වෙනකොට මහත්ව අතින් අල්ලගෙන යන්නේ මොකක් කියලාද? එහෙනම් කිව්වනේ රාහුල ඔබ පොඩි ඔබ ලොකු වෙනකන් ඉන්න. ඈ මේ මෙහෙම මෙහෙම ඉන්නේ කීදි මෙහෙම කියලා කිව්වේ මේ දුක දුක දන්න නිසානේ නේද? ඒ පුංචි කාලෙම ගෙනෙල්ලා මට දෙන්න තියෙන ලොකුම දායාද මේකයි මේ ජීවිතේම නිවන් අවබෝධ කරගන්න කියන දායාදේ නේද? එහේ යසෝදරාවේ හැම දිනෙකටම ඒ දුන්න දායාදේ තුල තියෙන්නේ මොකද්ද? මේ ජීවිතේ නිවන් දකින්න. ඔබලා කමන්නේ කල්පයක් විතර ගිහිල්ලා තව කොහේ හරි සැප විඳලා නිවන් දකින්න කියලා කිව්වේ නැහැ නේද? ඉතින් ඒ නිසා මහත්යෝ දැන් මේ විසාකාවලට අනේ පිරිසිතුමන්ලට පවා බුදුරජාණන් වහන්සේ මුකුත් කිව්වේ නැත්ේ ඒගොල්ලෝ අනිත්‍ය දැකලා තිබෙන්නේ. ඒගොල්ලෝ අනාථ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තේරුණා මේගොල්ලන්ට තව කාම සම්පත් වලට කැමැත්ත තියෙනවා කියලා. ඒ නිසා ඒගොල්ලන්ට අතහැරියා යන්න. අතහැරියේ ඒගොල්ලෝ දුකට වැටෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ තුළ විශ්වාසයක් තිබෙන නිසා.
ඒගොල්ලෝ සෝවන්
වෙලා. ඔව් ඒගොල්ලෝ සෝවන් වෙලා. ඒගොල්ලෝ ඒ බුදුරජාණන් වහන්සේ සෝවන් වෙච්ච කෙනා ගැන බයක් උනේ නැහැ. නමුත් ඒගොල්ලන්ට ඉන්ද්‍රිය ධර්මන් තාම තව ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලානේ සෝවාන් වෙච්ච කෙනා තුල තියෙන්නේ. නමුත් බල ධර්මයන් වැඩෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දකිනවා. ඒ ඉන්ද්‍රිය පරෝපරියඥාණයෙන් දකිනවා උන්වහන්සේ. අපිට ඒක කාටවත් කියන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ නමකට තියෙන ඥානයක්. ඒතොර ඒ ඥාණයෙන් දකිනවා මෙයාට තව යන්න බෑ. මෙයා තව කාම සම්පත් වලට කැමතියි කියලා. නමුත් ඒ නිසා අතෙන්ට යනකම් හිත පීඩවන තැන තියෙනවා. ඉන් පස්සේ මුකුත් කරන්නේ නැහැ. නමුත් ඉතින් එතන හිත පීඩලා තිබ්බත් අනේ පිටසුතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අර සතර මහා ධාතුවේ අනිත්‍යයි බණහල අනාගාමී වෙනවා නේද? ඉතින් අනාගාමී වුණා කියන්නේ නැවත ආපසු වීමක් එයාගේ නැවත වීමක් නැහැ. ඊළඟ භවයේදී මෙයා නිවන් අවබෝධ කරගන්න. ඒ නිසා මහත්වයෝ අපි හැම වෙලාවම අනිත්‍යයි කියන තැන හිතේ සකස් වෙන්නා වූ ওই සිතුවිල්ල අනිත්‍යයි. ඔක පස්සේ නිසා සකස් වෙනවා. තේන පස්සේ නිසා සකස් වෙනවා දෙයක්. මොකද්ද පස්සේ? මනසත් ඒ බාහිර රූපෙකුත් විඥානයක් තුන එකතු වෙච්චන සකස් වුණා වූ දෙයක්. ඕක මහත්යට අයිති නැහැ. ඕක සකස් වුනේ තෘෂ්ණාව නිසා. තව ඉස්සරහට යන්නේ. ඔව් තෘෂ්ණාව නිසායි සකස් වුනේ. ඒ නිසා ඒ හිත අනිත්‍යයි කියලා දකිද්දී මහත්යට තේරෙනවා මේක තමා තුල සකස් වුණා වූ මට අයිති නැති දෙයක් මේ මම බැඳුනේ කියලා. එතනයි තියෙන්නේ වෙන මොකුත් නැහැ. මොකද සිත හොඳට පරික්ෂා කළොත් ඔය හිතට අයිතිකාරයක් නැහැ. බාහිර පස්සේ නිසා තෘෂ්ණාව නිසා සකස් වුණා වූ දේ නිසා අන්න එතෙන්ට මම මගේ කියලා බැඳුනා. එච්චරයි තියෙන්නේ මහත්යෝ. ඒ නිසා ඒක විවේකීව හිතනකොට තමයි දැනගන්න. අන්න එවෙන් තමයි ආකාරවත් ශ්‍රද්ධාව එන්නේ. නැගිලා එන්නේ. ඒවා ඒ ආකාරයෙන් හිතනකොට මාත්‍ය අයෝමේ ශක්තියක් වෙලා ඉස්සරහට මතුවෙලා එනවා. ඒ ශ්‍රද්ධාවේ තියෙන ආශ්චර්යය. වෙන දෙයක් නෙමෙයි. ශ්‍රද්ධාවේ බලය ඒක. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන තැන විශ්වාසය තියන්න තිබ්බහම ධර්ම මාර්ගයේ ඉතුරු සියල්ලටම අවශ්‍ය මාර්ගය සකස් වෙනවා. වීරය සකස් වෙනවා. වීරය සකස් වෙන්නේ නැතුව අපිට මේ මාර්ගේ වැඩෙන්නේ නැහැ. වීරය තුලින් තමයි සීලයට එන්න ඕනේ. ඉතින් සීලයත් ආරක්ෂා කරන ගමන් හැම වෙලාවම අනිත්‍යයි කියන සංඥාව වඩන්න ඕනේ. අනිත්‍යයි කියන සංඥාව වඩාමින් ජීවත් වෙන එක මාතෘ ලොකුම දක්ෂතාවය කියන්නේ මේ ශාසනයෙන් ප්‍රයෝජනය ගන්නා කියන්නේ අන්න ඒකමයි. කොහෙවත් නිත්‍ය ස්ථිරක් දකින්න එපා. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ තුසිතේ සැපයි, බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ තාවදීන්සේ සැපයි කියලා. සැපක් තියෙනවා, නමුත් ඒක ආස්වාදයක්. ඒ ආස්වාදයේ ආදීන වේකුත් තියෙනවා. ඒ නිසා මාර්ගඵලලාභී දෙවියෙක් කියන තැනම හිත පිහිටව ගන්න. බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර උපදේශය එතන තමයි මහත්ව තියෙන්නේ. එතනින්මයි අපිට අපේ මේ ධර්ම මාර්ගයේ සැනසෙල්ල ලබන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරත් කරන ගමන්, ඒ සමාජ සේවා, ඒ ආගමික කටයුතු කරන ගමන් හැම වෙලාවම මාත්‍යෝ ඒවයි අනිත්‍යභාවය. ඒවයි දකින්න. මේවා අපිට අයිති නෑ. මේව එක සුනාමියක් ඇවිල්ලා යට උන වෙලාවකට මේව සියල්ලම ගහගෙන යනවා නේද? ඒව ගහගෙන යනවා. ආයිමත් ඒවයි පිළිබඳ නිත්‍යභාවයක් නැහැ. ඒ නිසා අපේ ජීවිතත් අනිත්‍යයි, ඒවත් අනිත්‍යයි කියන කාරණේ තැන ඉන්නකොටම ප්‍රඥාව තමයි වැඩෙන්නේ. ප්‍රඥාවයි වැඩෙන්නේ. ඒ අනිත්‍යයි කියලා වැඩෙනකොට මාත්‍යෝ අපිට අල්ලා ගන්න දෙයක් අවසානයේදී නැතුව යනවා. නැතුව යනවා. ඒ නිසා මේ ඒ දේවල් වඩන්න ඉතින් අපිට ඇති වෙන හැම කොච්චර මොන දේව වුණත් කේන්තියක් ආවත් තරහක් ව්‍යාපාදයක් ආවත් ඊයේ දවසේ ආපු කේන්තිය දැන් තියෙනවද? නැහැ නේද? ඊයේ දවසේ කේන්තියක් ආවත් නමුත් ඒ කේන්තිය නිසා සකස් වුණා වූ අකුසල අපේ පිටවසින් තියෙනවා නේද? බලන්න කොච්චර අවාසනාවක්ද කියලා. කේන්තිය අපිට දැන් අයිතිත් නැහැ. හිතන්නත් බැහැ. නිකන් මොකද මං කේන්ති ගත්තේ මේ දෙන්නේ මේක යම් පස්සේ උරු බාහිර රූපය පස්සේ වුණා අන්න කේන්තිය සකස්. දැන් ඒක මුකුත්ම නැහැ. ඒක මගේ කියලාවත් හිතෙන්නේ නැහැ දැන්. ඊයේ මගේ කියලා ගත්තා. නමුත් අකුසලේ පිටිපස්සේ තියෙනවා. අකුසලේ පිටිපස්සේ තියෙනවා. ඒ නිසා හැම වෙලාවම සීලයෙන්ම පරිපූර්ණ වෙමි. මෛත්‍රිය කියන සංඥාව ගන්න. කේන්ති සකස් වෙන දෙයක් තිබ්බොත් ඒක නිරතුරුව මෛත්‍රියට දාලා ඒකේන චරිතයක් වේවා මොකක් හෝ වේවා ඒකේන මෛත්‍රිය සංඥාව සකස් කරගන්න. ඒ සකස් කරගන්නා වූ මෛත්‍රී සංඥාව මට මහත්යයටමයි මහත්. වෙන කාටවත් නෙමෙයි. එයාටයි මේ මහත්යයට. මොකද මහත්යයා අකුසලයෙන් මිදෙනවා. තේරෙනවද? ඒක සිතක් ද්වේෂ සිතක් කියන්නේ මහත්යෝ බලවත් දෙයක් තේරුණාද? ඒ බලවත් දෙයක් ඒවා අපිට ගොඩාක් අහිත පිණිස හේතුනවා ධර්ම මාර්ගේ. ඒ නිසා එතෙන්ට හැම වෙලාවම හිත පිහිටව ගන්න ඕනේ. එවැනි සිත් සකස් වෙනවනම් ලෝභ සිත් මහත් වෙලා සකස් වෙන්නේ නැහැ නේද? ඉතින් ද්වේෂය සම්බන්ධයෙන් කේන්තිය කියන සම්බන්ධයෙන් සිතක් සකස් වුණොත් ඒකත් දන් දෙන්න මහත්යෝ. තේරුණාද? ඒක දන් දෙන්න. තේරෙන්නේ? මේ මුදල් දන් දෙනවා වගේ තමන්ගේ හැම දෙයක්ම දන් දෙනවා වගේ ද්වේෂ සිතක් සකස් වුණොත් ඒකත් දන් දෙන්න. ඒක දන් දෙනවා කියන්නේ ඒක අතහරිනවා නෑ මේක මට එපා තේන්න ඒක මහත්යෝ කොච්චර ලොකු දෙයක්ද බලන්නකෝ දැන් මහත්යා සල්ලි දන් දෙනවා නම් දේශය දන් දෙන්නේ නෑ
නේද ඒක ඒකතු කරන්නේ
ඕ ඒක ඒක එකතු කරනවා කේන්ති ඒ නිසා හැම වෙලාවම කේන්ති ස්ටක් සකස් වුණොත් ඒක දන් දෙන්න ඒක තමයි දැන් මහත්යා ඒ දාන්නේ පුරුදු කරගන්නේ එහෙම දෙයක් වැඩෙනවා නම් මම දන්නේ නෑ වැඩෙනවද කියලා වැඩෙනවා නම් මහත්යෝ දැන් මහත්යා හිතන මම දැන් මේ දානේ දෙන්නේ ඒ කියන්නේ මෙහෙම හිතක් සකස් වුණොත් මම ඒක දන් දෙනවා මම ගන්නෑ ඒක දන් දෙද්දි මහත්යෝ මහා සතුටක් මහත්යාට ලැබේ. තේරුණාද? මේක කේමයක ආව මේ වැරද්දක් මෙයා කළා මට. නමුත් මං ඒක ගන්න නැහැ අතහැරියා. එන්න දන් දන්න ඒක ශ්‍රේෂ්ඨම දානයක් මහත්යෝ. ඒ නිසා අන්නේ සිත දන් දෙන්න. ඒ සිත දන් දෙනකොට මහත්යෝ ලොකු සැනසෙල්ලක් ලැබෙනවා. ඒ සැනසෙල්ල තුල මහත්යා තව තවත් ඒක ඉස්සරහට යාවි. අන්නේ ඒක හොඳට මතක තියාගන්න. ටික කාලයක් දන් දීමෙන් කියන කාරණයෙන් බැහැරව මෙන්න මේ සකස් වෙන්නා වූ අකුසල් හිතක් තියෙනවනම් ඒක දන් දෙනවා කියන තැනට එන්න. ඒකම පුරුදු කරන්න. ඒකම පුරුදු කරන්න. දවසට ඒන් දාන පහක් දෙන්න. කේන්ති පහක් යනවනම් මන් දන්නේ එහෙම යනවද කියලා. දාන දෙන්න. තේරෙනවද? ඒක වඩනකොට ඒතකොට ලොකු ශක්තියක් වෙනවා. තේරෙනවද? ඒක ලොකු ශක්තියක් වෙනවා. එතන ඒක මහත්වෝ ගොඩක් උපකාර වෙනවා. තේරෙනවද? මොකක්කෝ කෙලෙස් හිතක් සකස් වුණොත් දැන් කීර්තිතුත්‍රයෙන් මම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙනකන් ඉන්න ඕනේ කියන ඒක දන් දෙන්න. ඒ හිත මහත්යයට අයිති නෑ. ඒක අතහැරලා දාන්න. ඒක ඒ දන් දීමේ මහත්යයටමයි සැනසෙල්ලක් ලැබෙන්නේ. ඒ නිසා අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. තේරෙනවද? උපක්‍රමශීලී භාවය තුළ තමයි අපිට නිසි කමටහනක් දෙන්න බෑ කෙනෙකුට. එයාගේ හිත සකස් වෙන ආකාරයෙන් එයා තුළ දක්ෂභාවය තියෙන්න ඕනේ. ඒ දක්ෂභාවය ලබලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගත්තොත් විතරයි. ඒක මාර්ගය මං කිව්වා. එතකොට මහත්යයාට වරදින්නේ නැහැ. එයා හැම තැනින්ම නිවැරදිව ගලප ගන්නවා. ඒ නිවැරදිම ගලපා ගැනීම තමයි ඉබේම ධර්ම මාර්ගයේ ඉබේම වෙන්නේ නැහැ. නමුත් මේවා තමාගේ ගමනාව තියෙන්න ඕනේ. ඒවා තුලින් තමන් ඒ ධර්ම මාර්ගයේ ශක්තිමත් කරගන්න. ඒකට එහෙම කරගත්තොත් තමයි තමන් මේ ජීවිතෙන් සාසනෙන් ප්‍රයෝජනයක් ගත්තා කියලා කාරණේ වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ඊළඟ ජීවිතේ වර්ණනා කරපු නැති නිසා අපි කවදාකවත් කාටවත් වර්ණනා කරන්න යන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ නැහැ. ගොතනකවත් දිව්‍යතලයක් බ්‍රහ්මතලයක් වර්ණනා නොකරමු නිසා අපි වර්ණනා කරන්න යන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේම නොකලේ යම් හේතුවක් නිසාමයි. ඒ තරම් සත්‍යයගේ තෘෂ්ණාව කියන කාරණේ මාත්‍යෝ සියුම්. ඒවා කොහෙන් කොයි ආකාරයෙන් බැඳෙනවාද කියන්නේ අපි දන්නේ නැහැ. කොහොම බැඳෙනවාද කියලා දන්නේ නැහැ. දැන් කෙනෙක් ශාසනීය සියල්ලම දාලා පැවිදි වෙනවා මාත්‍යෝ. ඔක්කොම දේවල් දාලා. රුපියල් 50000ක් 75000ක් වැටුප දාලා. එයා ගේදර ඔක්කොම දාලා පැවිදි වෙනවා. නමුත් පැවිදි වෙලා ආරණ්‍යට ගිහිල්ලා මාත්‍යෝ ඔතන කවුරු හරි ශාස්ත්‍රීය දායක මහත්තුරු විදේශීය පිරිස් ඇවිල්ලා මේවා වුණාම ඔතෙන්ට බැඳෙනවට අක්කා. අරසා දේවල් අතහැරලා නමුත් මෙතෙන්ට ඇවිල්ලා අර හුදකලාව විවේකයත් එක්ක අරව එකපාරට ලැබෙනකොට ආයිමත් අරව ඔක්කොමටම ගිහිල්ලා භික්ෂූත්වයත් විනාශ කරගන්න ඒ තෘෂ්ණාවේ ස්වභාවය. ඒ වගේ අපි සතර පායේ නොමිදී අපි ශාස්ත්‍රීය දිව්‍යතලයකට යනවා කියන්නේ මාත්‍යෝ. ශාස්ත්‍රීය දිව්‍යතල කියන්නේ කාමයේ මාත්‍යෝ. තේරෙනවද? හිතන හිතු සම්පත් ලැබෙන. තේනත් ඒ පින වැඩි වෙනකොට දිව්‍යාංගනාවෝ ඒ ඔක්කොමත් එක්ක පහළ වෙන්නේ යොදුන් ගරන් දිව්‍ය විමානත් එක්ක පහළ වෙන්නේ. ඒවැයිදි මහත්තයා අනිත්‍ය වඩනවා කියන කාරණේ බොරුවක්. ඒ දිව්‍ය සැප දන්නේ නැතුව එක එක කෙනා එහෙම කියන්නේ. ඒවැය අනිත්‍ය වඩනවා කියන එක බොරුවක්. තේන්නාද? ඒවැය අනිත්‍ය වඩනවා කියන එක බොරුවක්. මේ ලංග ලෝ මේ මනුස්ස ලෝකේ ඉන්න කාන්තාවන්ට බැදී අප්සරාවන්ට මහත්තයෝ ඒව නිකන් ලෝකේ නොදන්න කම. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒව කියන්නේ නැත්තේ. උන්වහන්සේ දන්නවා ඒවට කියොත් ගැලවෙන්න බෑ කියලා. මොකද මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා යන්න. එතනදී ආ කාමරාග පටික තියෙනවා. නමුත් ඒවා සීලය තුල ඉඳන් තමයි ආ පරිහරණය කරන්නේ. සීලේ ත්‍රය සීලේ පරිපූර්ණයි ආ. අතනදී සීලයක් නැහැ. යාගේ පරිපූර්ණ වෙලා නැහැ. අතනදී මත් වෙනවා මහත් වෙනවා. එනදි මත් වෙනවා. ඔන්න බ්‍රහ්ම සැපේදී එහෙම වෙන්නේ නැහැ. බ්‍රහ්ම සැපේ කියන්නේ සමාධියක්නේ. එයාගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තලවල ඒගොල්ලෝ ඉන්නවා. එහෙම නැත්නම් ඉන් එහා අරූපාවචර ධ්‍යාන වල ඉන්නවා. බ්‍රහ්මයා තුල කාමයක් සකස් වෙන්නේ නැහැ. එයා සමාධිය තුල ඉන්නවා. නමුත් එයාත් කවදා හරි පල්ලෙහාට වැටෙනවා සතර පායෙන් මිදලා නැත්නම්. දිව්‍යතල කියන්නේ මහත් හරි භයානක තැන. කොහෙන් ගියත් ගැලවෙන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ අරහෙම කියන්නේ. බෑ. එතන ඒ දිව්‍ය සැප වගේම කාම සැපේ වගේම තමයි සමාධි සැපයක්. ඒ අනිත්‍ය අවබෝධ කරලා නැත්නම් දැකලා නැත්නම් සමාධිය සැපේ ඔක්කොමට වඩා විඳීමේ සැපේ ආස්වාදය මාත්‍රයි. ඒ ආස්වාදයට බැඳුනාම ආයිමත් අරකට වඩා හපන්. එනිසා මේ දෙකම බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන කාරණේ අපිට මතක් කරලා දෙන්නේ. ඒ හින්දා ඒවට ඇලෙන්න යන්න එපා. හිතක් ඔය සකස් වෙන්නේ හිත අනිත්‍යයි කියලා දකින තැනදී මාත්‍යෝ ඔය භවය කැඩලා යනවා. අනිත්‍යයි කියන සංඥාව එන්නේ නැත්තේ තාම වීරය මදි එක ගන්න. වීරය මදි නම් ආකාරෝති සද්ධාවත වඩා ගන්න ඕනේ. එතකොට අපිට මේ වීර්ය සකස් වෙනවා. ඒ නිසා මාර්ගය බොහොම පැහැදිලි මාත්.
එහෙම සර්.
මාර්ගය පැහැදිලි. ඒ මාර්ගයට තුලට යන්න විශ්වාසය ඇති කරගන්න තව තව.
එහෙමයි.
ඒ විශ්වාසය ඇති කරගන්න හැම වෙලාවම මේ ජීවිතේම ඇති කියලා හිතන්න.
ඔව්.
ඇති කියලා හිතන්න. හැමදේම අනිත්‍යයි කියන කාරණයට ගන්න. ඕනම ඔය අතීතයේ හිටිය ව්‍යාපාරිකයෝ 100ට ගන්න මම මාත්‍යට ගියපාර කිව්වා මම හිතන්නේ. දේශපාලඥයෝ 100ට ගන්න සමාජයේ ප්‍රබෝධන 100ට ගන්න. ඒවැය අනිත්‍ය වෙන භාවය දකින්න.
එහෙමයි.
දකලා ඒකටම මහත්යාගේ ජීවිතයත් යොමු කරගන්න.
එහෙමයි.
එතනම තමයි මහත්යෝ මේ ධර්මයෙන් අපි ගැඹුරක් ගත්තා වෙන්නේ.
එහෙමයි.
එහෙම නැත්නම් ඉතින් අපි තවත් ධර්මයෙන් ප්‍රයෝජනයක් නොගත්ත කෙනෙක් වෙනවා.